ధర్మానుశాసనాలు. ధర్మానుశాసన పవత్వన అది దేశకే అనన్వహన్సే గోనగర్దనీయ వహరక అరియ చింతాశ్రమాధిపతి పూజ్యపాద వహరక అభయరతనాలంకార స్వామీంద్రియన్ వహన్సే. පින්වත්නි, අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සරණාගමනං සම්පුන්නං
ආම භන්ති.
අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි, පින්වතියනි, පින්වත් දරු දැරියනි, අද අප බලාපොරොත්තු වන්නේ අප නිතරම සාම්ප්‍රදායිකව ප්‍රගුණ කරගෙන උතුම් බෞද්ධ පින්වත් පිරිසක් හැටියට අප විසින් නිතර කරගෙන එන මල් පූජෝපහාර, ඒ වාගේම සුවඳ දුම් පූජෝපහාර, පහන් පූජෝපහාර ආදියෙන් ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කරලා අපි සිද්ධ කරන්නා වූ ඒ පූජාවන් පිළිබඳව යම් දුරකට වැඩිමනත් කරුණු ටිකක් දැනගන්නට ඒ සඳහා තමයි අද මේ පින්නත් පිරිස මේ ධර්ම දේශනාව සවන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳින් තේරුම් අරගන්න ඕනේ, මෙතෙක් කාලයක් අපි මල් පූජා කළා, ඒ වගේම උතුම් නිවන් සාක්ෂාත් කරගන්න පැතුමක් පැතුවා. දැන් මේ ටික අපි කරගෙන ආවට කොහොමද අපි ඒ ටික කරගෙන ඉන්නේ? වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස ශ්‍රීපාද සරෝරුහේ කියන මේ ගාථාව ප්‍රකාශ මේ විදිහට කියලා බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කිරීමක් අපි කරගෙන එනවා. ඉතින් මේ මල් පූජාව නරකයි කියනවා නෙමෙයි, පිළිදෙය යුතු උත්තමයන් වහන්සේලා කෙහි කරන්නා පූජෝපහාර අති ශ්‍රේෂ්ඨයි. නමුත් අපි බොදුනුවන් හැටියට මේ මල් පූජෝපහාරින් යම් නිවන් අවබෝධ කරගන්න මාර්ගයක් තියෙනවා නම්, ඒ වගේම විශේෂයෙන් සීල සමාධි ප්‍රඥා කියන ಗುಣ පූර්ණේ කර ගැනීමට හේතු වෙන මාර්ගයක් තියෙනවා නම්, අන්නේ මාර්ගයේ පිළිබඳ ටිකක් හොයලා බැලුවොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා විශේෂ ශාසන දියුණුවක් ඇති කරගන්න. ඒ වගේම චිත්ත ප්‍රසාදයේ පමණක් නෙවෙයි, උතුම් නුවණ පහළ කරගන්න, ඒ හරියාකාරව විග්‍රහ කරගන්න මල් පූජෝපහාරයකින් අපට හැකියාවක් ලැබෙනවා. එහෙනම් අපි අද බලන්න ඕනේ බුදු පියාණන් වහන්සේ දිසා අපි මෙතෙක් සාම්ප්‍රදායිකව කරගෙන ආපු මේ මල් පූජෝපහාර ක්‍රමයට අර්ථවත් වටහාගෙන කරන පූජාවක් බවට පත් කරගත්තා නම් කොයිතරම් වැදගත්ද, අපිට කොච්චර දහම් සාන්තියක් උදා වෙනවද කියන කාරණේ විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. අපි දැන් කොහොමද කරන්නේ? දැන් අපි පූජා කරන්නේ කොහොමද? මල් වට්ටියක් හදලා මල් වලින් සරසලා බුදු පියාණන් වහන්සේ සිහි කරමින් ප්‍රතිමා වහන්සේලාට ගෙනහිල්ලා ජීවමාන බුදු පියාණන් වහන්සේ හා සමාන වූ ගරු සිත් ඇති කරගෙන වර්ණයෙන් ගන්ධයෙන් යුත වුණ මේ මල් කදම්බේ නැත්නම් මේ මල් සමූහයේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාදයට පූජා කරනවා කියලා මේ අර්ථය දෙන ආකාරයෙන් ඉහත කී ගාථාව අපි කියලා වැඳලා පුදලා එනවා, නිවන් ප්‍රාර්ථනා කරනවා. දැන් මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඒ මල් පූජාව ටිකක් විග්‍රහ කරලා අර්ථවත්ව තේරුම් අරගෙන කරන පූජෝපහාර ක්‍රමයක්. ඒක හොඳට තේරුම් අරගත්තා නම් අපිට පුළුවන්කමක් ලැබෙනවා වැදගත් දහම් අවබෝධයක් ලබා ගන්න. මෙකල වන විට හෙළ අටුවා හැටියට දැන් තවුරු දහස් ගණනකට පෙර තිබුණු ඒ වටිනා දහම් අර්ථ අද යටපත් වෙලා, ඒ නිසා අපි සාම්ප්‍රදායිකව කරගෙන ආවට ඒ තුල තියෙන වැදගත්කම අද මතු කරගන්න අමාරු වෙලායි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අන්නේ වටිනා දහම මතු කරගන්න. නැත්නම් ඒ හෙළ අටුවා වල කියා තිබුණ දහම් අර්ථ අද බොහෝකට වැහිලා ගිහිල්ලා. නමුත් මේ පින්නතුන්ට තේරෙයි මේ දේශනාවෙන් පසුව කොයිතරම් වැදගත් දෙයක්ද මේ මල් පූජෝපහාරේ. මේ මල් පූජෝපහාරයෙන් අපට කොයිතරම් උසස් දැනීමක් මේ ශාසනය පිළිබඳව නැත්නම් මේ බුදු දහම පිළිබඳව අර්ථවත් වටහා ගැනීමක් ගන්න පුළුවන් දෙයක්ද අපි මේ නාම මාත්‍රිකව මෙච්චර කල් කරගෙන ආවි කියලා මේ දේශනාවේදී හොඳින් තේරු ගන්න පුළුවන් වෙයි. අපි මුලින්ම බලාපොරොත්තු වෙන්න ඕනේ මේ මල් පූජෝපහාරයක් සිද්ධ කරනකොට පෙර බොදුනුවන් මේ මල් පූජා කරපු ආකාරයක්. හැබැයි මේක අද දැනගන්න වැඩිපුර නැහැ. නමුත් මෙහි තියෙන අර්ථය තේරෙනකොට අර්ථය වටහා ගන්නකොට මේ පින්නතුන්ට වැටහෙන්න පටන් ගනි කොයිතරම් වටිනා පූජාවක්ද, නිවන් දකින්න කොයිතරම් උපනිශ්‍රේ වෙන කොයිතරම් ආධාර වෙන පූජාවක්ද මේ මල් පූජෝපහාරයේ කියන කාරණේ හොඳින් තේරුම් ගන්නට ලැබේ. දැන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ පෙර බොදුනුවන් මල් කඩන්න ගිය හැටි. මල් කඩන්න ගිහිල්ලා ඒ මල් අත්තක් අල්ලගෙන නැත්නම් ඒ මල් උයන දිහා බලලා ඒ මල් උයනක තිබුණ මල් දැකලා වටහාගත දහමක් තිබුණා, වටිනා දහමක්. මෙන්න මේ දහම් ඉස්සෙල්ලා තේරුම් අරගන්න ඕනේ. ඒ පෙර බුදුනුවන් දහම් දැකපු හැටි. මල් උයනකට ගිහිල්ලා, එනම් පුංචි මල් වත්තකට ගිහිල්ලා ඉස්සෙල්ලාම දකිනවා ඒ මල් වත්තේ මල් පිපිලා තියෙන හැටි. ලස්සනට මල් පිපිලා මල් පොකුරු තියෙනවා. සුවඳ විහිදෙනවා. මද මද සුළඟට ඒ මල් පොකුරු සෙලවෙනවා. බමරුන්, බිඟුන් ආදී කුඩා සතුන් නැවිදිලා ගුම් නද දෙමින් රොන්නරයි යනවා. දැන් මේ වගේ අවස්ථාවක් දකිනකොට සාමාන්‍ය ලෝකයාට හරිම සුන්දර ලෝකයක් ලැබෙනවා. හරිම ලස්සන මල්වත්. මෙන්න මේ අදහස තමයි අරගන්නේ. හරිම සුවඳ මල්. දැන් මේ වෙලාවේදී අපි මෙතෙක් කල නොබලපු ධර්මානුකූල පැත්තක් මේ මල්වත්යෙන් පෙන්වනවා. මෙන්න මේ කාරණේ අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඇයි මේ ලස්සනට මල් පිපුනේ? ඇයි මේ හොඳේ මේ සුවඳ හමන්නේ? ඇයි මේ බඹරුන් බිඳුන් නැවිදිලා කැරකෙන්නේ? මොනවා ලබන්නද? රොන් ටිකක් තියෙනවා, පැණි ටිකක් තියෙනවා ඒ මල් කෙණි වල. ওই ටික ගන්න තමයි ওই බඹරුන් කැරකිලා එහෙන් මේ අත ගුම් නද දෙමින් පරිසරන්නේ. ওই ටික උතන සිද්ධ වෙනකොට මේ ලස්සන ලෝකේ කුමක් නිසා මේ ආකාරයෙන් පහළ වෙලාද? මේ ලස්සන ලෝකෙට ඇයි මේ ලෝක සත්‍යෝ හිත බැඳෙන්නේ, ඇදෙන්නේ? ඇයි ඔහොම ලස්සනට මල් පිපිලා තියෙන්නේ? කාට ලස්සන දෙන්නද? කාට සුවඳ දෙන්නද? කුමක් කරගන්නද? මෙන්න මේ කාරණය ධර්මානුකූලව විමසලා බලන්න ඕනේ. ඔය මල් පිපිලා හිටන් ලස්සන විලා මොනවද මතුකලේ? ලස්සනක් පේනවා, සුවඳක් දැනෙනවා, මුදු පහද ඇති පෙති තියෙනවා, සොන් තියෙනවා, පැණි තියෙනවා. එහෙනම් මේවා තමයි මේ ලෝකෙට විද්‍යාමාන කලේ. ඇයි මේ මලකින් මේ ටික ලෝකෙට විද්‍යාමාන වුනේ? මේ ටික තමයි අපි නොදන්න පැත්තක තිබිච්ච මාර උගුල. හොඳින් තේරුම් ගන්න ඕනේ. ලස්සන බල බලා ඉන්න මල් පිපිලා නැහැ. මොකටද ওই ලස්සන මතු වුනේ? මොකද්ද ඔතන සිද්ධ වුනේ? ඒ බමරුන් බිඟුන් මේ ස්ථානයේ සැරිසරනකොට මල් තුල සිද්ධ වුණා එක ධර්මතාවය. අපි ඒකට කියනවා පරාග පෝෂණයේ සිද්ධ වුණා කියලා. මොකද්ද සිද්ධ වුනේ? ඒ ගසේ වැලේ જાතිය වෝ කරන ගෙඩියා කරලක් හට ගැනීමට මූල ආරම්භය දෙන අන්නේ මලකින් හටගත්ත යම් බුබුලක් හැදුනා නම් අන්න ගෙඩියට කරලට මුල වුණා. ඔය පරාග පෝෂණය නිසා ඒ ගෙඩිය කරල ඇතුලේ ඉතාම කුඩා ලපටි බීජ හට ගැනීම ආරම්භ කළා. මෙන්න පරාග පෝෂණයෙන් සිද්ධ කරලා දුන්නදී දැන් මොකද වෙන්නේ? ඒ ගස, ඒ වැල, ඒ ස්ථානයේ මලක් එහි වායසික ආයුෂ කෙලවරේලාක වැහැරලා මැරලා ගියක්. ගස් වැල් පරපුර මතුවට මතුවට පවත්වන්නට හේතු වෙන බීජය නිෂ්පාදනය කරන මුල තමයි ඔය මලක් ලස්සනට පිපිලා ලෝකයා වසඟ කරලා ඒ වසඟයට ඇදුන බඹරුන් බිඟුන් නිසා පරාග පෝෂණය සිද්ධ වීමෙන් ආරම්භ කළේ. අන්නේ ආරම්භය නිසා මොකද්ද සිද්ධ වුනේ? ගහට වැල්ට ගෙඩියක් කරලා කැටි කරලා දීලා ඒ අවශ්‍යතාවයේ සිද්ධ කළා පමණයි. එහෙනම් මලේ අවශ්‍යතාවයේ දැන් ඉවරයි. ලස්සන උන්නේ ඕකට, සුවඳ හැමුවේ ඕකට, මුදු පහත දුන්නේ ওই ටිකට, ওই රොන් පැණි තිබුණේ ওই ටිකට. වෙන කාටවත් යහපතක් ලබා දෙන්න නෙමෙයි. මෙන්න මේක තමයි ජාතිය බෝ කරමින් පරපුර ඉදිරියට ගෙනියන පළවෙනි මාර උගුල කියලා කියන්නේ. එහෙනම් ওই මාර උගුලට අසු වුණාම මොකද්ද වෙලා තිබුණේ? වසඟතාවයේ ඇති වෙලා ඒ වසඟතාවයේ ප්‍රයෝජනයේ වශයෙන් ඒ මල වැළඳගෙන ඒ හේතුවෙන් ඇති වුණ පරාග පෝෂණයෙන් ගෙඩියක් කරලක් බීජයක් සකස් වෙලා ගසේ වැලේ සාරේ ඒකට ඇදලා දීලා ගස වැල වැහැරිලා ගියත් ඒ ගෙඩිය කරල පැහැෙනතුරු ඒ ගසේ වැලේ හැඳිලා තිබිලා ඒ බීජේ මේරුවාට පස්සේ ඒ ගෙඩියේ ගහෙන් වැලෙන් වෙන් වෙනවා, කරල ගහෙන් වැලෙන් ඉවත් වෙනවා, බීජේ පොළොවට ගිහලා තැන්පත් වෙනවා. සිද්ධ වුණේ මොකද්ද? ගසවැල මලක් පරපුර මැරිලා නැහැ, පරපුර යලි යලි හට ගන්නවා. ඒ නිසා මේ ලෝකේ ගස්වැල් පරපුරක් එන ධර්මතාවයක් ওই විදිහට හට ගන්නවා. දැන් මෙන්න මේ සිද්ධිය අපි දැකලා දැන් අපි මල් ටික කඩලා බලන්න ඕනේ. දැන් මල් කැඩුවට පස්සේ මොකද වුණේ? මල් වලින් හිස් වුණ ගසයි වැලයි දෙක අපිට දකින්න ලැබෙනවා. එහෙනම් මොකද්ද අපිට සිද්ධ වෙන්න තියෙන්නේ බලන්න තියෙන්නේ. ඒ ගසේ වැලේ මල් නැති නිසා පරාග පෝෂණයක් හටගන්න විදිහක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ගෙඩියක් කරලක් බීජයක් හටගන්න විදිහක් නැහැ. ගස වැල නිදහස්ව තිබිලා ඒ ගසට වැලට උරුම තිබිච්ච කාලය සීමාව ගෙවිලා ගියාම ඒ ගස වැල වැහැරිලා මැරිලා යනවා. නමුත් ඒ ගස නිසා වැල නිසා මතුවට හටගන්න පරපුරෙයින් නැවතුණා. එහෙනම් ඒ ගස්වැල් පරපුරේ අන්තිම පුරුකක් වුණා ඒ මල් නැති මල් කඩපු ගස වැල දෙක. එහෙනම් අපි දකින්න ඕනේ ඒවන් උපසංහරති කියන මේ බුද්ධ දේශනා පරිදි මෙසේ සංසන්දනය කරලා බලන්න. දහම් සංසන්දනය කරලා බලලා දහම් අවබෝධ ලබා ගන්න උතුම් දහම් ක්‍රමයක් තමයි බුදු පියාණන් වහන්සේ බොහෝ කොට දේශනා කරලා තියෙන්නේ. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මල් ළුවෙනක නැත්නම් ওই මල් වත්තක තියෙන පිපිලා තියෙන ලස්සන මල් මූලික කරගෙන මල් කඩපුවාම සිද්ධ වුණ සිද්ධිය තේරුම් අරගෙන මෙන්න මේ ටික උපමා කරලා අපි ගැන බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්න ඒ ටික තමයි අපි දැන් මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? අපි සංසන්දනය කරලා බලන්නේ කොහොමද? අපි දැන් නමක් තියා ගන්නවා මිනිසත් මල් ළුවෙන කියලා. එහෙනම් මේ මිනිස්යා කියන මනුස්ස පිරිස කියන මේක මල් ළුවෙනක් හැටියට ගන්නවා. මේ මිනිසත් මල් ළුවෙන ගහවැල කවුද? අපාපම වාව තීරුම් ගන්න ඕනේ. එහෙනම් කාන්තා පක්ෂයක් ඉන්නවා, පුරුෂ පක්ෂයක් ඉන්නවා. අපි මේ අය මේ මල් ළුවෙන තියෙන මිනිසත් මල් ළුවෙන ගස්වැල් කියලා හිතා ගන්න ඕනේ. එහෙනම් මේ ගසේ වැලේ පිපිලා තියෙන මල් මොනවද? ඇස කන නාසය දිව කය කියන මෙන්න මේ පංචේන්ද්‍රිය තමයි ඔය මිනිසත් මල් ළුවෙන තියෙන ඒ ගසේ වැලේ තියෙන මල්. එහෙනම් මේ මල් වලින් මොකද්ද සිද්ධ වෙන්නේ? අපි මේවා ලස්සන කරලා සුවඳ කරලා හැඩ වැඩ කරලා මල් ගහක් මල් වැලක් වාගේ ලස්සන වෙලා මොකද්ද සිද්ධ කරගත්තේ? වසඟතාවයක් ඇති වුණා එකිනෙකා කෙරෙහි. එහෙනම් මේ වසඟතාවයේ මුල්ුණේ කුමක් නිසාද? කුමකටද මේ වැල් ලබා දුන්නේ? මොනවද මේ ගසේ වැලේ මිනිසත් මල් ගසේ මල් වැලේ තියෙන මේ ඇසකන දිවනාසයේ ශරීරයේ කියන මේ ඉන්ද්‍රිය පහ පිපිලා තියෙන මල් පොකුරු වාගේ මේවට සොන්සුණු වෙනවා කොහෙන්ද? ලෝකයෙන් එනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ පංචකාම අරමුණු සොන්සුණු හා සමානව ඇදිලා එනවා. මෙන්න මේවා මිශ්‍ර වුණාම මොකද වෙන්නේ? හදවත නැමැති ගර්භයේ තුල කාම ලෝකේ පහළ වීමට හේතු වෙන බීජයක් හටගන්නවා. නැත්නම් කාම හිත් හටගන්නවා. මෙන්න මේ හටගන්න ඇහෙන් මනවදන රූප දැකලා, කනෙන් මනවදන ශබ්ද අහලා, ඒ වගේම නාසයෙන් මනවදන ගන්ධ ආග්‍රහණය කරලා, දිවට මනවදන රස ලැබලා, ඒ වගේම කයට මනවදන පහස ලැබලා, මේ පංචකාම පහකින් තෘප්තියට පත් වෙමින් ඒ පසුපස හඹා යනකොට අපේ සිතිවිලි කාමයට බර වෙලා, කාම අදහස් මතුවෙලා, කාම බීජ හදවතේ හට ගන්නවා. නැත්නම් කාම හිත් හට ගන්නවා. මෙන්න මේ හට ගන්න කාම බීජ තමයි කාම භවයට පතිත වෙලා ඒවැ තැන්පත් වෙලා තිබිලා අපාද මේ ආකාරයෙන් මේ කයින් වැහැරිලා ගිහිල්ලා මෙයින් මැරිලා ගියත් සසර ගමන කියන එකක් හැදෙනවා කෙලවර වෙන්නේ නැතුව කුමක් නිසාද? තැන්පත් වෙලා තිබිච්ච කාම භවී කාම බීජයන් හේතු කොටගෙන නැවතත් කයක් හට ගැනීමට හේතුව ලබනවා. මෙන්න මේ හේතුව නිසා මේ සසර ගමනක මම කිය කියා මේ කය හදාගෙන මගේ කිය කියා ලෝකයේ සමග බැඳිලා මම මගේ දෙකක් ඇති කරගන්න හදලා පුළුවන් තරම් ඒ සඳහා පවත්වන්න උත්සාහ කරලා අන්තිම මොහොතේ මොකද වෙන්නේ? වැහැරිලා මැරිලා යනවා. කවදාවත් පුළුවන් කමක් නැහැ මේ හදාගත්ත මම රැකගන්න, මගේ කියලා හදාගත්ත රැස් කරගත්ත දේ රැකගන්න. මොකද්ද සිද්ධ වුනේ? මේ භවය තුළ අපි මේ කය අරගෙන මම මගේ රැස් කරන්න හදලා අන්තිමට බැරි වෙලා මැරිලා යනවා, වැහැරිලා මැරිලා යනවා මිසක් මලපර වෙලා මල ගියා වාගේ මේ කයි හැඩ වැඩ සියල්ල කෙලවරේලා වැහැරිලා මැරිලා යනවා මිසක් කවදාවත් මම රැකගන්න පුළුවන් සමතේ පහළ වෙලත් නැහැ, පහළ වෙන්න හේතුත් නැහැ. මගේ කියා තබා ගත්තා වූ දේවල් රැකගෙන මම මගේ කියා තියාගෙන සදාහර තියාගන්න පුළුවන් කමක් ලැබුණේත් නැහැ. මේ සියල්ල මේ ආකාරයෙන් ගෙවිලා යනවා. මේක අපි මේ ලෝකෙ දිහා බලනකොට හැම දිනාටම පොදු ධර්මතාවයක් බව පේනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ ගෙවිලා අවසානද? අන්න අවසානයක් ඇතිතැන්ට අපි සකස් කරගත්ත දෙයක් තියෙනවා. මොකද්ද? කාම අදහස් මතු කරමින් ඇත්ත පේන්නේ නැතුව සුන්දර දේ හැටියට, ලස්සන දේ හැටියට ඇදිලා ගැදිලා, ඒවා මම කරගන්නට, මගේ කරගන්නට දඟලලා, අපි නොදන්න කම නිසා, නැත්නම් අවිද්‍යාව නිසා අප බැහැගත් නිගමනය මොකද්ද? ඒවා අත්හැරලා බෑ, ඒවා අපිට යලි යලිත් හොයාගන්න ඕනේ, යලි යලිත් පවත්තන්න ඕනේ කියන අදහස. මෙන්න මේ අදහසින් ඇති කරගත්ත කාම බීජය අප මරණාසන්න මොහොතක් වෙනකොට මොකද වෙන්නේ? නැත්නම් අපි මේ සතර ගමන මතු ගෙනියන්න හේතු වෙන ආකාරයෙන් මතු කාම කය පහල කිරීමට ඇති වෙන බීජය කාම භවී මතු වෙලා ඉනවා. මෙන්න මේ නිසා මොකද්ද වෙන්නේ? මේ කය මෙහි මලක් මතු කයක් හට ගැනීමට හේතුකාරක නිපදෝලා තිබෙච්ච නිසා බීජේ රෝපණය වෙලා යලි ගසක් වැලක් හැදුනා වාගේ කාම බීජ රෝපණය වෙලා යලි කාමකයක් හටගන්න හේතු ලබා දෙනවා. මෙන්න මේ කාරණේ බුදු පියාණන් වහන්සේ දේශනා කරවා දාරනවා. කොයි කාලෙක ඉඳන් මේ සසර ගමනක් හදනවද ලෝක සත්‍යයා? මේ මම හදාගන්න, මගේ හදාගන්න කරන මේ මහා උත්සාහය නිසා, බලාපොරොත්තුව නිසා එක එක කය ලබාගෙන ඒ කය වැහැරිලා මැරිලා ගියාම තව තවත් මම කියන්ට කයක් යම් තැනක පහළ කරගෙන ඒකයටත් ඒ උරුමයේම ලැබිලා මැරිලා යනකොට යලි යලි පංචකාම බලාපොරොත්තුෙන් කාමහිත් පහළ කිරීම නිසා හටගත් කාම බීජයන්ගින් මතුමතු භවයෙන් භවයට මෙබඳු කය ලබාගෙන ආපු ගාන බැලුවොත් අනන්ත ඈත සසරේදී පෙරවිසු කඳ පිළිවෙල දකින්න නුවණකින් බැලුවනම් ඒ නුවණ මට්ටමට කොච්චර බැලුවත් තව තවත් ඈත ඉඳලා එන බව පේනවා. ගමන කෙලවරක් නැහැ. ගමන අතීතේ අනාදි සංසාරයේ තයිති කාලයක් වෙනවා. අනමතක් ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. අනවරාග්‍රව මේ සංසාරෙහි මුල් කෙරවල බැලුවාම ඒක පෙනෙන්නේ නැහැ කියලාත් පෙන්වනවා, පනවන්නේ නැහැ කියලාත් අදහස් දෙනවා. කුමන ආකාරයෙන් හරි බුදු පියාණන් වහන්සේ උපමා වශයෙන් දේශනා කරනවා. මේ අනන්ත සංසාරයේ පටන් ආපු සතර ගමනේදී අපි යම් තරමක් මෙබඳු කය ලබාගෙන, මේ මක්ලේ කය ලබාගෙන මේක රැකගන්න හදලා බැරි වෙලා මේ කය වැහැරිලා මැරිලා ඇටකටු මේ මහ පොළොවට දිරලා ගියා. මේ අප්‍රමාණ සසර ගමනේ ආපු කාලය තුල එබඳු මැරිච්ච ඇටකටු එකතු කරලා උපමාවක් කියනවා නම් මේ මහ පොළොවේ තිබෙන සියලු පස් පැත්තකින් තියලා ඒ ඇටකටු ටික පැත්තකින් තියලා බැලුවා නම් කොයි ගොඩද ලොකු කියලා ඇටකටු ගොඩම විශාල වෙනවා, පොළොවේ පස් මදි වෙනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ මේබඳු උපමාවක් දේශනා කරනවා. ඒ වගේම ওই කාලය තුල මම කියලා රැකගන්න, මගේ කියලා අයිති කරගත්ත ඒවා රැකගන්න ගිහිල්ලා ඒ ටික කරගන්න බැරි වෙලා ඒවා කැඩිලා බිඳිලා වෙනසිලා යනකොට, කඩා බිඳ විනාශ කර දමනකොට ඇති වුණ ශෝකේත සංවේගීත එක එක කරුණට අඳපු කඳුළු බිඳු එකතු කරලා බැලුවා නම් එහෙම මේ අප්‍රමාණ සංසාරයේ ආපු ගමනේදී මේක උපමාවක් වශයෙන් කියනවා නම් මේ මහා සමුද්‍රයේ තියෙන සියලු ජල කඳ පැත්තකින් තබලා ඒ කඳුළු ටික පැත්තකින් තැබුවා නම් කඳුළු ගොඩම වැඩි වෙනවා, ජල කඳ අඩු වෙනවා. මේ බඳු අනන්ත ඈත සතර ගමනක ඉඳලා මම හදාගන්න, මගේ හදාගන්න ලෝක සත්වයා මේ පංචකාමයන් පසුපස මිසෙ හඹා වෙනවා. මෙන්න මේ නිසා මේ தත්ත්වේ තේරුම් ගන්නට බැරුව අසාර වන්නා වූ පංචකාමයන් පසුපස ලෝක සත්වයා හඹා වෙන නිසාම මේ සතර ගමන හැදෙනවා. මේ කාම ලෝකේ පහළ වෙනවා. කාම ලෝකේ කාමකය ලබනවා. කාමීත හේතු වෙන කය ලැබමින් මේ කය වැහැරිලා මෙහි මැරිලා කුණු වෙලා යනවා. නමුත් ලෝක සත්‍යයට ඇතිවීමක් වෙලා නැහැ. පංචකාමයන් පසුපස හඹා යාම. මෙන්න මේ ටික තමයි අපි මේ සසර ගමනේ හැදින්නේ. හරියට අර පරාග පෝෂණය නිසා මල් පිපිලා ගස්සල් පරපුර කාලෙක පටන් ඉනවා වාගේ අපේ පරාග පෝෂණය තමයි ඔය කාම අදහස් ඇති කරගෙන පෝෂණය වීම, පංචකාමයන් නිසා ඇති කරගන්නා වූ මානසිකත්වය තුළ ඇති කරගන්න මේ කාම පෝෂණය. අන්නේකින් තමයි හද ගැබ තුල කාම බීජ හටගන්නේ. ඒ බීජ කාම භවයට නැගිලා කාම භවයෙන් මේ කය මැරෙනකොට නැවත නැගිලා නැවතක් කයක් හදා දෙමින් මෙන්න මේ බඳු වෙන සසර ගමනක් නිසා තමයි මේ අනාදිමත් සසර ගමනක් හැදිලා මම හදන්න හදන්නේ, මගේ හදන්න හදන්නේ. එහෙනම් මේ මම හදන්න හැදුවට, මගේ කියලා හදාගන්න හැදුවට අයිති කරගන්න පුළුවන් වෙච්ච කෙනෙක් මේ ලෝකේ තව හිටියද? එහෙනම් බලාපුවාම පේනවා එහෙම අය බලාපොරොත්තු වුණා මිසක්, හිස් දෙයක් බලාපොරොත්තු වුණා මිසක් බලාපොරොත්තු ඉෂ්ට කරගත්ත කෙනෙක් නෑ. එහෙනම් මෙන්න මේක යම් දවසක දැක්කනම් අපිට මොකද්ද වෙන්නේ? අනේ මුලාවක හැටි නේද මේ, අවිද්‍යාව කියන්නේ මේක නේද කියලා ඔන්න ඔය දහම තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒක තේරෙනකොට අපිට අනේ මේ ලෝකේ මුලාව නිසා ලෝක සත්වයා මම හදන්න හදනවා, මගේ හදන්න හදනවා, ලස්සන ලෝකයක් හොයනවා, සුවඳ ලෝකයක් හොයනවා, ඒ වගේම රස බුදු පහස හොයනවා, ඒවැ ඇලි ගලි වාසය කරන්න හොයනවා. මේ නිසා ඇත්ත තේරෙන්නේ නැති නිසා මේ අනාථ ගමනක් හැදිලා මේ විදිහට වැහැරිලා යනවා, මැරිලා යනවා. මෙබඳු වන්නා වූ අවස්ථාව තුළ හෙළවරක් නැති ශෝකයට, සංවේගයට දුකටපත් වෙනවා, සැප හොය හොයා දුක් විඳිනවා කියන කාරණේ වතහා ගත්තා යම් දවසක මෙන්න මේ වෙලාවේදී ඇත්ත තේරෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව ලැබෙන්න පටන් ගන්නවා. විද්‍යාව කියන්නේ ඇත්ත ඇති ආකාරයෙන් මේ විදිහට දකිනවා, ලෝකේ යථා තත්ත්වේ දකිනවා. එහෙනම් මෙන්න මේ ටික දකින එක තමයි අපි අන්න අර මල් කඩලා බලපුවාම ගහේ වැලි බීජ හැදින්නේ නැතුව වාගේ අපි දැනගත්තා. කාම බීජ අපි තුල හටගත්තේ නැත්නම් මතු කාම භවයක් හටගන්නට, මේ වගේ මේ කුණු වෙලා වැහැරිලා දිරිලා මැරිලා යන කයක් හටගන්න හේතු නැතු වෙනවා. එහෙනම් මේ කය අන්තිම කුණු කය වෙනවා. මෙන්න මේ ටික හරියට තේරුම් ගත්තා නම් අපිට පුළුවන්කමක් ලැබෙනවා මල් කඩපු ගහ වාගේ වැල වාගේ ජීවත් වෙන්න. ඒ කොහොමද කරන්නේ? ඇස තියෙනවා, රූපයන් දැක්කට ඒ රූපයන් පසුපස හඹා යන්නේ නැහැ. මනවරණ රූප හොයලා රූපකාමයන් පස්සේ යන්නේ නැහැ. ඇස සංවර කරනවා. කනට ඉන්නව හඳ ආවට ඒ කනට ඉන්නව හඳ මුල් කරගෙන ඒ ශබ්ද රාගයන් පසුපස හඹා යන්නේ නැහැ. ඒ වායින් සංවර වෙනවා. ඒ වගේම නාසයේද ගන්ධයන් එනවා. ඒක වළක්වන්න බැහැ. නමුත් ඒ ගන්ධයන් පසුපස ආශාවෙන් හඹා යන්නේ නැහැ. නැත්නම් චන්ද රාගයෙන් හඹා යන්නේ නැහැ. ඒවා සංවර කරගන්නවා. දිවට රස දැනෙනවා. නමුත් රස පසුපස හඹා යන්නේ නැහැ. රස රාගයෙන් ඉවත් වෙලා සංවර කරගන්නවා. කයට පහස දැනෙනවා. ඒක ස්වභාවයක්. නමුත් ඒ පහස පසුපස චන්ද රාගයෙන් හෙවත් බැඳී රැඳී ඒ පසුපස හඹා යන්නේ නැහැ. කාමයන්ට බැඳිලා හඹා යන්නේ නැහැ. මෙන්න මේ ආකාරයෙන් ඉන්ද්‍රිය පහ සංවර කරගත්තා නම් හරියට මල් කඩාපු ගසයි වැලයි කොහොමද පවතින්නේ? අන්නේ වගේ තමයි මේ කය පවතින්නේ සංවර භාවයටපත් වෙලා. මෙන්න මේ ඉන්ද්‍රිය සංවර කරගත්තා නම් කුමද්ද සිද්ධ වෙන්නේ? නිකම්ම සංවර කරගත්තා නෙමෙයි. මේ ලෝක මුලාවක් බව දැනගෙන මේ ලෝකේ මොනවා යම් තැනක හටගත්තත් ඒවා එකක්වත් අපි කැමතිසී නෑ. ඒවැය ස්වභාවය මොකද්ද? හටගත්ත යමක් ඇතනම් ඒවායේ විපරිණාමයටපත් වීමක් තියෙනවා, වෙනසී යාමක් තියෙනවා. අන්නේ ස්වභාවය ඇති දෙයක් තුළ තමයි මේ ඇහැක් කනක් දිවක් නාසයක් ශරීරයක් ලබන්නේ. ඒවට ගෝචර කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ගෝචර කරගන්නේ. එහෙනම් ඔය තුල කවදාවත් අපිට කැමැතිසේ පවත්වන්න පුළුවන් එකක් මෙච්චර කාල තිබිලත් නැහැ. අපි කොච්චර කැමැතිසේ පවත්වන්න පුළුවන් වුණත් ඒක කැමැතිසේ පවත්වන්න බැරි නිසා මොකද්ද වෙලා තියෙන්නේ? ඒවට ප්‍රිය කරන තාක්කල්, මනාපව සිටින තාක්කල්, ඒ පසුපස හඹා යන තාක්කල් අපිට සිද්ධ වුණා දුක් වෙන්න, ශෝක වෙන්න, නොඒකාකාරීන් සංවේගයටපත් වෙන්න. එහෙනම් කැමැතිසේ නැති දෙයක් පස්සේ අපි කැමැතිසේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකාන්තයෙන් අපිට සිද්ධ වෙනවා ඒ හේතුවෙන් මේ දුකට භාජනය වෙන්න. එහෙනම් මේ ලෝකේ මෙච්චර කාලයක් අපි බලාපොරොත්තු වුණා නම් ඇහැක් කනක් දිවක් නාසයක් ශරීරයක් පවත්වන්න, ඒවට ගෝචර වෙන ඒ ශරීරයට මම කියන්න බලාපොරොත්තු වුණා නම්, මම පවත්වන්න බලාපොරොත්තු වුණා නම් කැමැතිසේ පවත්වන්න බැරි දෙයක්ම කැමැතිසේ පවත්වන්න බලාපොරොත්තු වීම තමයි අපි කරලා තියෙන්නේ. එහෙනම් මගේ කියලා ගත්තේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා මේ ලෝකයෙන් පංචකාම වස්තු හැටියට ගත්තනම් කැමැතිසේ පවත්වන්න බැරි දෙයක්ම කැමැතිසේ පවත්වන බලාපොරොත්තුවෙන් අල්ලාගෙන ඒවට මගේ කියා ඉඳලා තියෙන්නේ. එහෙනම් කැමැතිසේ පවත්වන්න බැරි දෙයක් නිසාම ඒවා කැඩී බිඳී විනාශ වී යනකොට, හදා බිඳ විනාශ කර දමනකොට, හිතෙක් රක්ෂණය පෝෂණය කරත් කැඩී බිඳී විනාශ වී යනකොට, අපි කැමැතිසේ නොපවතින ස්වභාවයන්ට ඒකාන්තයෙන් ගෝචර වෙනකොට ඒකෙන් කවදාවත් සැපක් ඇති වෙන්න විදිහක් නැහැ. සැප බලාපොරොත්තු වුණේ කුමකින්ද? එබඳු කැමැතිසේ නොපවතින දේවල් වලින්, කැමැතිසේ නොපවතින දේවල් වලින් අපි කැමැතිසේ පැවැත්වීම බලාපොරොත්තු වුණා නම් ඒ කැමැතිසේ නොපවතිනදී ඒ ධර්මතාවයට ගොදුරු වෙනකොට ඒකාන්තයෙන් අපිට දුක් වෙන්න වෙනවා. මෙන්න මේකට කියනවා අනිත්‍යයි. අනිත්‍ය දේ නිසා ඉච්ඡසී නැහැ, කැමැතිසී නැහැ කියන එකයි මේකේ නියමාර්ථය. මේක විමර්ශනය කරලා බලන්න ඉස්තිර නැහැ කියනට වැඩිය කැමැතිසේ පවතින දෙයක් නැත්නම් අන්නේ හේතුව නිසා දුකයි කියන එක හොඳට වැටහෙනවා, නුවන්ට වැටහෙනවා. මෙන්න මේක තේරුම් අරගෙන කැමැතිසේ පැවැත්මක් නැද්ද ඒක දුකයි කියලා මූලින්ම තේරුම් ගන්න ඕනේ. ඒක අපි ධර්මා විද්‍යානුකූලව බැලුවත්, ධර්මානුකූලව බැලුවත් ඒක එහෙම නෙමෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. යමක් කැමැතිසේ නැත්නම් ඒක අපි පවත්වන්න හදනවා නම් කැමැතිසේ නොපවතින විට ඇති වෙන්නේ මොකද්ද? ඒ පවතිනව දුකටම ගෝචර වීම වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? යදනිච්ඡන් තන් දුක්ඛන් කියන මේ ධර්මතාවයෙන් ඕක තේරුම් ගන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? යමක් කැමැතිසේ නැද්ද ඒක දුකයි කියන අදහසක් අරගෙන බලන්න, යමක් ස්ථිර නැද්ද ඒක දුකයි කියන අදහසට වඩා මේක වැදගත් දහමක් තමන්ට තේරුම් ගන්නට ලැබෙනවා. හැබැයි දහම් විරෝධීතාවයක් නැහැ. හොඳින් විමර්ශනය කරලා බලන්න මේ කියන දහමී යථාර්ථය වටහා ගන්න. ඊළඟට පෙන්වන්නේ මොකද්ද? යම් දුක්ඛං තදනත්තා. දැන් මෙහිදී අපි අරන් තියෙන්නේ යමක් දුක නම් ඒක අනාත්මයි කියලා බලන්න. මම මේක විවේචනය කරන්න යනව නෙමෙයි. මේ ටිකත් හිතලා බලන්න. කයක් තියෙන අනිත්‍යා, වයක් තියෙන දුක්ඛා, අසාරක් තියෙන අනාත්තා කියලා මේ අනාත්ත කියන අර්ථය පෙන්වලා තියෙනවා. අනාත්තයි කියන්නේ මොකද්ද? අසාරක් තියෙන අනාත්තා. එහෙනම් මොකද්ද මේ කිව්වේ අනාත්තයි කිව්වේ? යම් දුක්ඛං තදනත්තා. යමක් දුකද ඒක අසාරයි. මෙන්න මේ අර්ථයෙන් තේරුම් අරගන්න. යමක් කැමැතිසේ නැද්ද ඒවා දුකයි. යමක් කැමැතිසේ නැත්නම් ඒවා දුක නම් ඒ බඳු දහම අසාරයි. එහෙනම් අසාර දෙයක් තුල අපි සැරිසරන්න ගියොත් මොකද වෙන්නේ? අපිට අනාථ වෙන්න සිද්ධ වෙනවා. අන්න අනාථ වෙන්න සිද්ධ වුණා නම් අපිට කවදාවත් මිදීමක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මොනවද අසාර වෙන්නේ? මොනවද කැමැතිසේ පවතින්නේ නැත්තේ? මේ මූල ධර්මයේ ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඉන්න ඕනේ. ඇස කැමැතිසේ නැහැ. ඒ වාගේම ඇහැර ගෝචර වෙන රූප කැමැතිසේ නැහැ. කන කැමැතිසේ නැහැ. කන්ට ගෝචර වෙන ශබ්ද කැමැතිසේ නැහැ. නාසයේ කැමැතිසේ නැහැ. නාසයට ගෝචර වෙන ගන්ධ කැමැතිසේ නැහැ. දිව කැමැතිසේ නැහැ. දිවට ගෝචර වෙන රස කැමැතිසේ නැහැ. කය කැමැතිසේ නැහැ. කයට ගෝචර වෙන පහස කැමැතිසේ නැහැ. ඒ වාගේම මනක් කැමැතිසේ නැහැ. නැත්නම් හිත කැමැතිසේ නැහැ. හිතට ගෝචර වෙන දහම් කැමැතිසේ නැහැ. කැමැතිසේ යමක් නැත්නම් මොකද වෙන්නේ? ওই ටික දුක නම් ඔයින් අහක ලෝකයක් පනවන්න බෑ. ඇහැයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි කයයි පොට්ටබ්බයයි මනයි ධර්මයි ඒ අද්දිවයි රසයයි ආදි වශයෙන් මේ ටික ඇරෙන්න තව ලෝකයක් පනවන්න නෑ. ලෝකෙ කිව්වේ උච්චරයි. එහෙනම් ඔය තුල කැමැතිසේ පවතින දෙයක් හොයන්න බැයි නම් කාටවත් ඒක ඔප්පු කරන්නත් බැයි නම් මේ දේ කැමැතිසේ පවත්වන්න පුළුවන් කියලා අපි කාටවත් පොදුවේ පිළිගන්න සිද්ධ වෙනවා. මේ ලෝකෙ කැමැතිසේ පවතින එකක් නෙමෙයි. කැමැතිසේ පවත්වන්න කොච්චර උත්සාහ කළත් බෑ කියලා. අන්නේ ධර්මයේ තේරුම් ගත්තාට පස්සේ තමයි අපිට සිද්ධ වෙන්නේ කැමැතිසේ පවත්වන්න බැරි දෙයක් නිසා ඉන්නේ දුක නම් එබඳු වන්නා වූ දෙයක් ඇසුරු කරනකොට හරියකුත් නැත්නම් ලබන්න පුළුවන් හරියකුත් නැත්නම් මොකද මේ පස්සේ දුවලා ඇයි මේ ලෝකේ සැරිසරලා මෙන්න මේ අදහස ඉඳ පටන් ගන්නවා. අන්නේ ඒ විලාසය දකිනවා වැඩක් නැති දේවල් පස්සේ දුවලා දුකක් හදාගෙන විඳිනවා. මෙන්න මේ නිසා අපි දුක් විඳ විඳ එනවා. ඉතිරි වෙන හරයක් නැහැ, ලබන හරයක් නැහැ. මෙන්න මේක නේද සත්‍යය කියලා වැටහුණ දාත අන්න විද්‍යාව පහළ වෙනවා, අවිද්‍යාව දුරු වෙනවා. එහෙනම් මෙන්න මේ ටික තමයි බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළේ ඔන්න ඔය ටික තේරුම් ගන්නට කියලා. මෙන්න මේ ධහම තේරුම් ගත්තාට පස්සේ තමයි අපිට තේරෙන්නේ එහෙනම් අපි මෙච්චර කල් මොනවා පස්සේද දුවලා තියෙන්නේ. ඇයි මේ කැමැතිසේ නොපවතින ලෝකයක් පස්සේ දිව්වේ? ඇයි මේ අසාර ලෝකයක් පස්සේ දිව්වේ? ප්‍රිය ස්වභාවයක් නිසා, මధుර ස්වභාවයක් නිසා. අන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තමයි අපි අර මලකින් උපමා කරලා දැක්කේ ලස්සන හැටියට, සුවඳ හැටියට, රස හැටියට, මුදු පහත හැටියට, මේ නොඑක ආකාරයෙන් පංචකාමයන් මනවරණ හැටියට ඇමක් වශයෙන් ගෙනත් දීලා මතු කරලා දෙන නිසාම ওই தത്വෙට හැවටිලා තමයි, ওই ආස්වාදයේ බලාගෙන තමයි අපි මේ අසාර ලෝකයක් පස්සේ දුක විඳින්න දුවන්නේ. එහෙනම් අපි දැන් දැනගන්න ඕනේ අසාර ලෝකෙක තිබෙන ධර්මතාවයේ සාරත්වයක් ගෙන දෙන්නේ නැත්නම් ওই ලස්සන කියන්නේ, සුවඳ රස මුදු මොලොක් බව කියන්නේ, පහස කියන්නේ අපි රවට්ටන මාර මුලාවක් නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේක තිබෙන අසාර බව දකින්ද වැඩ කර නැති මුලාවට ඇද දමන, දුකට ඇද දමන මායාව බව දකින්ද මේ මායාවට හැවටෙන ලෝක සත්‍යය අනන්ත දුක් විඳගෙන යනවා කියලා දකින්ද අන්න මලකින් අපි දැකිය යුතුදී. එහෙනම් මලකින් සැරසිලා මොකද්ද සිද්ධ කළේ? ජාතිය බෝ කරන්න මුල පුරුපු එකයි. අන්න ඒ වගේ අපි ලස්සන සුවඳ ආදියට මතු වුණොත් මොකද වෙන්නේ? ඒ තුලින් අපිට සිද්ධ වෙනවා ඒවට ගෝචර වෙලා ඒ පස්සේ ගිහිල්ලා මේ අසාර සසර ගමනක් හදාගෙන දුක් විඳින පැවැත්මක් ගෙනියන්න. අනන්ත අප්‍රමාණ සංසාරේ මේ වගේ විඳගෙන ඇවිදilla ගලපු කඳුළු දුක් වෙලා ගලපු කඳුළු මහ මුහුදේ වතුර පරාදනම්, ඒ වගේම කපාගෙන කොටාගෙන ගලපුලේ මුහුදු සිය ගණනක ජලයේ පරාදනම්, ඒ වගේම මෙරි මෙරි කුණු වෙලා දිරාගිය ඇට සැකිලි මේ මහ පොළවේ පස පරාදනම්, මෙච්චර කාලයක් මැරෙනකොට සැප විඳලා තියෙනවද? ලැබූ දෙයක් තියෙනවද? මෙන්න මේ ධහම තේරුම් ගත්තාම අපිට පුළුවන්කමක් ලැබෙනවා මලක් හැදුවහම ජාතිය බෝවීම නතර වුණා වාගේ මේ සසර ගමන නතර කරන්ට, මේ කුණු කය පහල කරන මග නතර කරන්ට දහම් උපක්‍රමයේ ගන්න. දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අසාර බව දැනගත්තා නම් අල්ලන්න දෙයක් නැහැ මේ ලෝකේ. මොනවා අල්ලන්නද? මොනවා හොඳයි කියලා ගන්නද? කල්පනා කරලා බලපුවාම අල්ලා ගන්න දෙයක් නැත්නම්, හොඳයි කියලා නිගමනය කරන්න දෙයක් නැත්නම්, අපිට මේකේ අල්ලා ගන්න දෙයක් නැත්නම්, අපි මොකටද මේ සැරිසරන්නේ? ඇයි මේ හිස් දුකක් විඳින්නේ කියලා දැනගත්තා නම් අන්න අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් මේ දුකෙන් මිදෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට පිළිතුරක් ලබා ගන්න. අන්නේ පිළිතුර තමයි අසාර වන්නා වූ දේවල් මනවරණ ප්‍රියමනාප දේවල් හැටියට ලෝකයේ මායාව මුලාවක් හැටියට පෙනී තිබිලා අපි ගෝචර කරගන්න හැමක් වැනි මාර මුලාව දැනගත්තා නම් මේක මායාගේ මුලාව හේවත් මාර මුලාවක් කියලා දැනගත්තා නම් අනිදාට අපි කැමති වෙන්නේ නැහැ ඒ මාර මුලාවට යලි යලිත් වැටිලා මේ අනන්ත සසර දුකට වැටෙන්න. අසාර ලෝකයක් අල්ලාගෙන දුක් විඳින්න කැමති වෙන්නේ. ඒකට හේතුව මේ මාර මුලාව හේවත් මේ වසඟතාවයන් පංචකාමයට දින වසඟතාවේ. අන්නේ වසඟතාවිය හරියට ඇතිකලේ වැන්ද පිපුණු මල් පොකුරු වාගේ ඇසකන දිවනාසී ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් අපි ළඟ මතු කරගෙන ඒවා ප්‍රබෝධ කරගෙන බාහිර ලෝකයෙන් රොන්සුණු අදිනවා වාගේ මනවඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රොන්සුණු වාගේ අරගෙන හද ගැබ ඇතුලේ කාම අදහස් පහල කරලා කාම බීජ මතු කරගත්තාම අන්නේ කාම බීජ තිබුණොත් තමයි මතුකලොත් තමයි මතු භවයක් හටගන්නේ. ඒ හටගන්න භවයේ තුර යලි කුණු කයක් හටගන්නේ. එහෙනම් අදම අපි මල් කැඩූ ගසවැල වාගේ ඉඳලා සංවර වුණා නම් අන්නේ තර අපිට සිද්ධ වෙනවා අන්නේ සතර ගමනට හේතු වෙන බීජ රෝපණී බීජ සකස් වීම නවත්තන මාර්ගය ඇති කරගන්න. මෙන්න මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ බීජ නවත්තන මාර්ගයේ තේරුම් අරගත්තා නම් සතර ගමන කෙලවර කරන මාර්ගය උන්නතන තියෙනවා. එහෙනම් අපි දැන් දැනගන්න ඕනේ මල් කැඩූ ගසවැල වාගේ ඇහැ සංවර කරනවා, කන සංවර කරනවා, නාසය සංවර කරනවා, දිව සංවර කරනවා, කය සංවර කරනවා. යථාර්ථයේ යථාර්ථයෙන් බනහල මෙහි තේරුම් අරගෙන අසාර ලෝකයේ පැවැත්ම නවත්තන්ටයි මේ හදන්නේ, වැඩ කරන්නේ හිස්පවත් මේ මිදෙන්ටයි මේ හදන්නේ කියන අදහස ගත්තාම හිත නිවනට හිටියා, අත්හැරී යාමට නොඇලී යාමට මිදී යාමට හිටියා. එහෙනම් දැන් අපි මොකද්ද දැකලා තියෙන්නේ? නිවී යාම කොතනද තියෙන්නේ? කැමැතිසේ නොපවතින දේ අල්ලාගෙන ඉන්නකම්, ඒ සමග වැඳිලා ඉන්නකම්, ඒවා කැඩී බිඳී විනාශ වී යන විට නොයෙක් දුක් දාහයන්ට ගොදුරු වෙනවා, දාහගිනි හටගන්නවා, දුක්ගිනි හටගන්නවා. ඒවා යම් තැනක නැද්ද? දුක්ගිනි එතන නිවෙනවා. එහෙනම් කැමැත්ත අත්හැරී ගියාට පස්සේ, චන්ද රාගේ දුරු වුණාට පස්සේ, සංවර භාවය නිසා පංචකාම අදහස් නැති වෙලා යනකොට, පංචකාමයන්ට ගෝචර වෙන බීජ නැති වෙනකොට, කාම භවී හටගන්න තිබුණා වූ කාමකයක් හටගන්න තිබිච්ච මූල හේතුව ඉවරයි. ඒ හේතුව ඉවරුණා නම් මතු ජනිත වෙලා දුක් විඳින වැඩ පිළිල ඉවරයි, අනාථ වැඩ පිළිලෙන් නිදහස් වුණා. මෙන්න මේකට කියනවා අපි නිවන් දකින්නවා කියලා. හොඳින් තේරුම් අරගන්න ඕනේ දැන් අපිට ඕනේ නිවන් දකින්නද කියන එක දැන් බලා ගන්න පුළුවන්. එහෙනම් නිවන් දකින්න ඕනනම් ඔන්න ඔය විදිහට මලකින් තේරුම් අරගන්න ඕනේ. මේ මල කඩපුවාම ගිඩි හටගන්නේ නැතුව වාගේ, බීජ හටගන්නේ නැතුව වාගේ, ඇසකන දිවනාසයේ ශරීරයේ සංවර කරගත්තාම අපිට පුළුවන්කමක් ලැබෙනවා කාම බීජ හදවතේ හට ගැනීමෙන් මිදෙන්න. අන්න එදාට කාම භවයේ නිදහස් වෙනවා. කාම භවයේ නිදහස් වුණ කෙනාට කාමයේ හටගන්න කයක් හටගන්නේ. කාමකයෙන් නිදහස් වෙලා ගියා නම් මහා නිවනක් මහා සැනසීමක් ලැබෙනවා. කාම ගින්නෙන් නිදහස් වුණා නම් ඒ නිවන ලැබෙනවා. ඒ ගින්න නිවීම නිවන බව තේරුම් අරගෙන ඔය ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන් වුණා නම් මේ සෑම පින්නතුන්ටම පුළුවන්කමක් ලැබෙනවා මේ මල් පූජාවේ යථාර්ථය දැනගෙන නිවන් අවබෝධ කරගන්න. එහෙනම් අපි දැන් මොකද කරන්නේ? ගසේ වැඩේ මල් කඩලා බුදු පියාණන් වහන්සේට පූජා කරන්න ගෙනහිල්ලා අපි දැන් ওই මල් ටික තියලා පූජා කරන ක්‍රමයක් තිබුණා. දැන් අපි මුලදිත් කිව්වා වර්ණයෙන්, ගන්ධයෙන්, සුවඳින් යුක්ත වුණ මේ මල් වලින් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාදයට පූජා කරනවා කියලා සාදු කියලා එන සිරිතන් නිවන් පතලා එන සිරිතක්. නමුත් ඊට වඩා මේ දහම හොඳින් තේරුම් අරගෙන බලන්න කොයිතරම් ගැඹුරට සමන්ත වැටෙහෙන්න පටන් ගන්නවද මේ දහම් කතාව කියලා. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහමක් අපි දැක්කා. මල් තුලින් දැක්කා ලෝක දහම, මල් කැඩීම තුලින් දැක්කා ලෝකේ නිරෝධ කරන දහම. එහෙනම් අපි දුකයි දුකට හේතුවයි හටගන්නේ කොහොමද? පංචකාම ආස්වාදයන්ට බැඳිලා. ඒක මාර මුලාවක් කියන්නේ ඒකයි. මැරෙන දේවල් පහල කරන්ද මුලා සහගත ලෝකයකට ඇද දමන්නේ ආස්වාදයයි. ආස්වාදයේ වටිනවයි කියලා බැඳුනහම රැඳුනහම අපිට සිද්ධ වෙන්නේ ඔය මුලා ලෝකයට වැටෙන්නයි, මාර මුලාවට වැටෙන්නයි. එහෙනම් මෙතෙන්දි තේරුම් අරගන්න ඕනේ මේවා මාර ධර්ම කියලා කිව්වේ, මාර මුලාව කියලා කිව්වේ පුද්ගල මුලාවක් නෙමෙයි. හැම පුද්ගලයෙක්ම මේ මාර ධර්ම හේවත් හටගත්ත යමක් ඇතනම් වැහැරිලා මැරිලා යන ධර්මයක් තියෙනවා, ධර්මතාවයක්. අන්‍ය බඳු ධර්මතාවයේ ගොඩනගන්නා උදී යමකින් ගොඩනගනවද මෙන්න මේවා මාර ධර්ම. එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ. මෙන්න මේ මාර මුලාව තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ ආකාරයෙන් මාර මුලාව දෙන්නේ මොනවැන්ද? මනවදන රූප, මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන ස්පර්ශ කියන මේ පංචකාමයන්. මෙන්න මේවා යථාර්ථයේ දැනගෙන, මේවා ඇමක් හැටියට දැනගෙන, මාර මුලාවක් හැටියට දැනගෙන මේකෙන් අත්හැරීම වැළී මිදී ගියා නම් ඉන්ද්‍රිය සංවරයි. යථාර්ථයේ දැනගෙන ඉන්ද්‍රිය සංවර කළා නම් නැවත වාරයක් ඒ සංවර භාවයෙන් ලැබූ සාන්තිය නැති වෙලා යන්නේ. අන්නේ සාන්තියක් ලැබුවා නම් නිවන් සැනසෙල්ලෙන් ලබන සාන්තිය බවට පත් වෙනවා. මෙන්න මේ නිවන් සාන්තිය උදා කරගන්න තමයි අපි අද මේ මල් පූජා කරන්ට බුදු පියාණන් වහන්සේලාට මල් අරන් ගියේ කියලා තීරුම් ගන්න ඕනේ. එහෙනම් දැන් ළඟට ගිහිලා අපි මොකද්ද කියන්නේ? බුදු පියාණන් වහන්සේ ඉදිරි අපි මෙහෙම සිහි කරන්ට ඕනේ. ස්වාමීනි, මේ මල් වලින් පෙන්වන උපමාව අපි දැක්කා. ලස්සනින්, සුවඳින්, රසයෙන්, මුදු පහසින්, ඒ වගේම මේ රොන් පැණි ආදියෙන් ලෝකයා මුලා කරනවා වාගේ පංචකාම සම්පත් නැමැති ආස්වාදිය මේ ලස්සනට මතුවෙලා, සුවඳට මතුවෙලා, රසට මතුවෙලා, පහසට මතුවෙලා ලෝකයා මුලාවටපත් කරනවා. හරියට මේ මල් කඩපුහාම බීජ හටගන්නේ නැතුව වාගේ අපිත් මේ පංචකාමී නැමැති මුලාව නැමැති මල් කැඩුවා. දැන් ලස්සනට ගොදුරු වෙන්නේ නැහැ, සුවඳට ගොදුරු වෙන්නේ නැහැ, වහල් වෙන්නේ නැහැ, මුදු පහතර වහල් වෙන්නේ නැහැ. හරියට ඔබ වහන්සේ මේ දහම් දැක්කේ කොහොමද? හරියට මාර මුලාව හැටියට, පංචකාම ආස්වාදී නැමැති මුලාව හැටියට දැකලා, පාපයන්ගේ දූවිලිහා සමානව ඒවා ඉවත් කරලා, ඒවායි මිදුන ඔබ වහන්සේගේ ගුණේ දැකලයි අද මේ මල් ඔබ වහන්සේගේ පාමුලට දමන්නේ. මේවෙන් සැරසෙන්න නෙමේ අපි ගෙනාවේ. මේවා අසාරත්වේ දැකලා, ලෝකයා මුලා කරන මුලාවේ හැටි දැකලා, මේවා පාපයන්ගේ දූවිලිහා සමානව සලකලා බිම දමන්නයි ගෙනාවේ කියලා බුදු පියාණන් වහන්සේගේ ගුණේ ඉදිරියේ මෙන්න පාමුලට දැම්මා, පෑගිලයන්ට දැම්මා. අපිත් හරියට අපේ මේ ශරීරියත් මල් ගසක්, මල් වැලක් වාගේ හිතාගෙන ඉඳුරන් නැමැති ඇස කන දිව නාසයේ ශරීරයේ නැමැති මේ පංචේන්ද්‍රිය මල් කොකුරු කියලා හිතාගෙන විෂකර කාමීට ගෝචර කරන්නේ නැහැ. ගෝචර කරලා හිටන් ලෝකයේ සැරිසැරීමට හේතු වෙන සසර ගමනට මාර්ගය හදාගන්නේ නැහැ. අපිත් ඒකෙන් මිදිලා මේ ඉන්ද්‍රියන් හරියට ඔබ වහන්සේගේ පාමුල අසංවර ඉන්ද්‍රිය පාපෑගෙන දූවිලිහා සමානව ගලවා දැමුවා හා සමානවයි මේ සංවර වෙන්නේ. මේ මල් දැමුවා වාගේ මෙන්න අසංවර ඉන්ද්‍රියතාවයේ ඔබ වහන්සේගේ පාමුල දමලා ඔබ වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙනවා. අසංවර බවට පත් වෙන්නේ, සංවර භාවයට පත් වෙලා ඔබ වහන්සේ දුන් දහම තුලින් මම නිවන් අවබෝධ කරගන්නවා කියලා මෙන්න මේ අදහස අරගෙන මෙන්න මේ ආකාරයෙන් මල් පූජා කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙනම් අපි ගාථාවක් කියනවා. වන්න ගන්ධ ගුණෝ පීතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස් සීපාද සරෝරුහි. අදහස් දෙකක් තියෙනවා, හොඳින් තේරුම් අරගන්න ඕනේ. මොකද්ද මේ වර්ණයෙන් ගන්ධයෙන් යුත වුණ මේ මල් සමූහයේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීපාදයේ ඉදිරියේ පූජා කරනවා කියලා මේ කාර්යය. මේ අර්ථයේ අද වෙනකොට හොඳට පැහැදිලිව තියෙන අර්ථය. හැබැයි මේට වඩා ගැඹුරු අර්ථයක් ඔය පාළි පද තුල තියෙනවා. මේ පැත්තත් හිතලා බලන්න. ධර්මදරයන් වහන්සේලා මේ ගැන විමර්ශනය කරලා බලන තේක්වා. වර්ණයෙන්, ගන්ධයෙන්, ගුණයෙන් යුත වුණා වූ ඒතං කුසුම සන්තතින්. ඒ මොකක් ගැනද මේ කියන්නේ? කුසුම සන්තතිය කිව්වේ ඔය දාපු මල් වලට නෙමෙයි. පද නිරුක්ති කියන කොටසක් තියෙනවා, මේක තේරුම් අරගන්න ඕනේ. ඇයි කුසුම් කිව්වේ? කූ කියන වචනයෙන් පෙන්නනවා පහත් බව, සුංකර දමන අර්ථයෙන් පෙන්නනවා සුංකර දමන බව. පහත් බව සුංකරන්නේ කුසුම්. එහෙනම් පහත් බව සුංකරපු සන්තති කිව්වේ ගොඩ නෙමෙයි සංකානේ. පහත් වන්නා වූ රාග ක්ලේශයන් දුරුකර දමපු මේ సంతාණයෙන් තමයි බුදු පියාණන් වහන්සේට පූජා කරන්නේ. එහෙනම් මොනවද වර්ණවත් උනේ? වර්ණ කිව්වේ මොකද්ද? ගන්ධ කිව්වේ මොකද්ද? සීල වර්ණයෙන්, සීල සුගන්ධයෙන් යුක්තවන, සීල ගුණයෙන් යුක්තවන මේ පහත් බව දුරුකල චිත්ත సంతාණී නැමැති මේ ගුණේ බුදු පියාණන් වහන්සේගේ සීලේ නැමැති පාදයට පූජා කරනවා කියන අර්ථය තමයි ওই ගාථාවෙන් කිව්ව ගැඹුරු විදර්ශනාත්මක අර්ථය. ওই අර්ථයේ තේරුම් අරගත්තා නම් අපි අද පූජා කළේ අන්නේ හිම මල් පූජාවක්. මෙන්න මේ බඳු මල් පූජාවක් සිද්ධ කළා නම් අපිට පුළුවන්කම ලැබෙනවා හරියාකාරවම බුදු පියාණන් වහන්සේ ඉදිරියේ මල් පූජා කරලා නිවන් දකින්න. එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ ගැඹුරු උතුම් දහම අපි තේරුම් අරගෙන අපි අද මේ ආකාරයෙන් මල් පූජා කිරීමෙන් නිවන් දකින්න හැටි තේරුම් ගත්තා. අපි ඉදිරි අවස්ථාවක බලාපොරොත්තු වෙනවා මේ මල් පූජාව ඉතාම හොඳින් සිද්ධ කරවන්නට. ඒ වගේම තවත් වැදගත් දෙයක් තව පෙන්වා දෙන්නම්. අපි හඳුන් කූරු පූජාවක් කරපු ක්‍රමයක් තිබුණා. කොහොමද අපි කරන්නේ? හඳුන් කූරක් පත්තු කරලා මේ සුවඳ දුමින් මුනිදු පුදනවා කියලා බුදු පියාණන් වහන්සේ ඉදිරියේ සුවඳ හඳුන් කූරු පත්තු කරලා සාදු කියලා වැඳලා ඉතින් මේ සිනෙන් නිවන් ලැබේවා කියලා එනවා. ඉතින් ටිකක් හිතලා බලන්න මේ පින්නතුන් කොහොම මල් පූජා කළා වගේම අපි හඳුන් කූරුත් පූජා කරලා නිවන් පතලා එනවා. ලැබුවායේ ඉන්නවද? ලැබෙන්න හේතු තිබුණාද? හේතුඵල ධර්මයක් අපි දැක්කද කියලා ඔය තුලින් හිතලා බලන්න ඕනේ. එහෙනම් මේ හඳුන් කූරු පූජාවේ අර්ථයක් තිබුණා. කෙලා අටුවාවල තිබුණ අර්ථ වැහිලා ගිහිල්ලා ඒ සාද මේ පෙන්නලා දෙන්නේ නිවන් දකින්න හේතු වෙන හඳුන් කූරු පූජාවකුත් කරන හැටි. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ ආර්ය විනය තුල නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය කරන්නේ මොනවද? සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ කාරණා තුන වැඩෙන්න ඕනේ. එහෙනම් සීල ශාසනය තුලින් අපේ සංවර භාවය ඇති වෙනවා. එහෙනම් මල් පූජා කිරීමෙන් අපි ඇති කරගත්තේ මොකද්ද? ඔන්න ඔය කියන සංවර භාවයට හේතුව. ඒ නිසා අපි ඒකෙන් සීල ශාසනය ගොඩනගා ගත්තා. එහෙනම් සමාධි ශාසනයටත් පෙර කලේ අපේ බොදුනුවන් උපමාවක් ගෙනවිත් තියෙනවා. මේ උපමාවත් අද වැහිලා මේකත් තේරුම් අරගන්න හරි වැදගත් දෙයක්. හඳුන් කූරක් ප්‍රතිපත්තිමය පූජාවෙන් පූජා කරන හැටි. මේක මොකටද එහෙම කියන්නේ? මේ තුලින් අපිට ලබා ගන්න පුළුවන් හඳුන් කූරු පූජා කිරීමෙන් සමාධිය මතු කරගන්න ක්‍රමය. එහෙනම් අපේ චරිතය හැදගස්ස ගන්න ක්‍රමයක් මෙතන තියෙනවා. දැන් අපි මේ අවස්ථාව මොකද කරන්නේ? අපි දැන් හිතෙන් හිතා ගන්න ඕනේ සමාධියටපත් වෙන ආකාරය. කොහොමද අපි සමාධියටපත් වෙන්නේ? සමාධියට අවශ්‍ය කරන ප්‍රායෝගික කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. අන්නේ වැඩපිළිවෙල නොකරන කොච්චර ඉඳගෙන හිටියත්, කොච්චර ඇස් දෙක පියාගෙන හිටියත්, අත් දෙක උකුලේ තියාගෙන හිටියත් මොන જાති ඒවා කළත් සමාධියක් ලබන්න නම් අමාරුයි. එහෙනම් හේතුවක් ඇති තැන ඵලයක් ලැබෙනවා. එහෙනම් හේතුව හරියට තියෙනවා නම් ඵලේ ලබන්න පුළුවන්. දැන් අපි තේරුම් අරගන්න ඕනේ අවස්ථාවේ හැටියට, කාල වේලාවේ හැටියට හඳුන් කූරකින් ප්‍රතිපත්තිමය පූජාවක් කරන හැටි. අපි හිතා ගන්න ඕනේ නිත් දෙක අඩවන් කරගෙන, අත් දෙක උකුලට අරගෙන හඳුන් කූරක් දැල්වලා තමන්ගේ අතේ තියෙනවා කියලා හිතා ගන්න. හිතාගෙන දැන් හඳුන් කූරත් එක නිහඬ කතාවකට අපි වහිනවා. කොහොමද කතා කරන්නේ? හඳුන් කූර අපෙන් ප්‍රශ්නයක් අහනවා. පින්වත, ඔබ මා වගේද ජීවත් වෙන්නේ? මම ඇද නැහැ. මම ඇද නැතුව ඉන්නේ. ඔබේ ඇද නැති ධර්මයක් තියෙනවා නම් ඒක මට කියන්න. හඳුන් කූර නිහඬ හඬකින් අපිට කිව්වා කියලා හිතා ගන්නවා. අපෙන් ප්‍රශ්නයක් අහනවා. මේ මනෝමය වශයෙන් දහම් දකින්න හැටි. ඒ වන් උපසංහරති මෙසේ උපමා සංසන්දනය කරලා දහම් දකින්න ඕනේ. දැන් හඳුන් කූරට අපි උත්තරයක් දෙන්න ඕන නිහඬ හඬකින්. මොකද කියන්නේ? අපේ ඇද නැති බව අපි හිතලා, ධර්මානුකූලව හිතලා අපේ දහම කියන්න ඕනේ. එහෙනම් මොනවද අපේ ඇද නැත්තේ? වංකයි කියන්නේ ඇදයි. අවංකයි කියන්නේ ඇද නැහැ. එහෙනම් මගේ හිතවිලි අවංකයි, මගේ ක්‍රියාව අවංකයි, මගේ කතාව අවංකයි. එහෙනම් හිතවිලි ක්‍රියා කතා කියන ඒවෙන් ඇද වැඩ මගේ නැහැ, පාප වැඩ මගේ නැහැ. එහෙනම් මං අවංකව වැඩ කරන්නේ, අවංක වැඩ මට ඇති නිසා මේක තමයි බෞද්ධුණුවෙක් හැටියට, බොදුණුවෙක් හැටියට මා ළඟ තිබෙන ඇද නැති බව. මෙන්න මේ ටික මම අවංකයි කියලා හඳුන් කූරට අපි නිහඬ උත්තරයක් දෙනවා. හඳුන් කූර යලි අපෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. පින්වත, මං ඇද නැතුව වාගේම මා වටේ සුවඳක් තියෙනවා. ඔබේ තියෙන සුවඳේ උපමාවක් මට කියන්න, දහමින් උපමාවක් කියන්න කියලා හඳුන් කූර නිහඬ හඬකින් අපෙන් අහනවා. අපි ළඟ මොනවද තියෙන සුවඳ? අවංක වූ හිතවිලි ක්‍රියාවදන් නැති අපේ වැඩ සුචරිතයි, අපේ කතාව සුචරිතයි. එහෙනම් අපි ළඟ තියෙන සුචරිත සුවඳ වට කරලා හඳුන් කූරේ ඔබට තිබෙන සුවඳ වාගේම අපිටත් ඔහොම සුවඳක් තියෙනවා. අපි උපමා සංසන්දනය කළ හඳුන් කූර නිහඬ හිතකින් කියනවා, නිහඬ හඬකින් කියනවා. හඳුන් කූර යලි අපෙන් ප්‍රශ්නයක් අහනවා. පින්වත, මගේ මුදුන බලන්ද, මුදුන බබලනවා, දස අතර සුවඳක් විහිදෙනවා. ඔබ මට සමාන නම් ඔබේ බබලන දේ කියන්ට, ඔබේ විහිදෙන සුවඳ කියන්ට. හඳුන් කූර නිහඬ ප්‍රශ්නයක් අපෙන් අහනවා. අපි දැන් ඒකට පිළිතුරක් දෙන්න ඕනේ. කොහොමද අපේ මුදුන බබලන්නේ? අපි නිතර බුදු ගුණ සිහි කරනවා, දහම් ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා. වීතරාගී, වීතදෝෂී, වීතමෝහී, බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරන අපේ මනස බබලන්න පටන් ගන්නවා. මේ තමයි හඳුන් කූරට සම බබලන උපමාව. එහෙනම් දහම් හඬ දස දිගට යනවා. ඒ තමයි අපි විහිදෙන දහම් සුවඳ. හඳුන් කූරේ ඔබට අපි ඒ අතිනු සමානයි කියලා අපි හඳුන් කූරට උත්තරයක් දෙනවා. හඳුන් කූර අපෙන් අහනවා, පින්වත, එහෙම දැල්වෙන වෙලාවේදී, බබලන වෙලාවේදී, සුවඳ විහිදෙන වෙලාවේදී මාළඟ මුදුනේ නම් අළු වෙලා යන දෙයක් පේනවද? මගේ මේ අළු වෙන දේවාගේ ඔබේ මොනවද අළු වෙන්නේ? මෙන්න මේ කාරණේ හඳුන් කූර අපෙන් නිහඬ හඬකින් අහනවා. එහෙනම් අපි දකින්න ඕනේ ලෝකේ අසාර බව, අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව අනුව ලෝකේ දකින්නකොට අනේ මේ ලෝකේ අසාර ලෝකේ මොනවද ගන්න තියෙන්නේ කියලා ඒ පිළිවද වෙනට මුලාව දුරු වෙලා අවිද්‍යාව තෘෂ්ණාව අළු වෙලා යන්න පටන් ගන්නවා. මේ තමයි අපි අළු වෙන දේ. එහෙනම් හඳුන් කූර අපි කියනවා අපේ අළු වෙන දේක් තියෙනවා. හඳුන් කූර අපිට කියනවා එතකොට පින්වත මම මෙහෙම අළු වෙන ගමන් තව දෙයක් මාළඟ සිද්ධ වෙනා මේ කෙටිවීමක් වෙනවා. මට සමානව ඔබේ කෙටි වෙන දේ කියන්න. දැන් හඳුන් කූර මෙහෙම අපෙන් නිහඬ හඬකින් අහනවා. මොනවද අපේ කෙටිවන්නේ? අවිද්‍යාව තෘෂ්ණාව අළු වෙලා යනකොට අපේ සසර ගමන කෙටි වෙනවා වැඩි දුර නෑ. සසර ගමන කෙටි වෙන බව පේනවා. මෙන්න අපේ කෙටි වෙන දේ කියලා අපි හඳුන් කූරට නිහඬ හඬකින් පිළිතුරක් දෙනවා. හඳුන් කූර අන්තිමට කියනවා මෙහෙම කෙටි වෙලා යන මගේ අන්තිම කෙලවර මම දන්නවා. මෙතන ඉතුරු වෙන්න මම කියලා දෙයක් ඉතුරු වෙන්න දෙයක් නෑ. පවතින දෙයක් නෑ. සියල්ල කෙලවරයි අළු වෙලා. මේ ගිනි බිඳුවක් තියනවා මේකත් අන්තිමේ නිවිල යනවා. පින්නත මට සමානං ඒකත් කියන්න කියලා හඳුන් කූර නිහඬ හඬකින් අපෙන් අහනවා. එහෙනම් මොනවද අපිට ලැබුණේ? හඳුන් කූර වගේම අපි ගමන සසර ගමන කෙටි වෙලා අරිහත්ත්වයට පත් වෙලා රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි නිමිලා යනවා. සසර ගමන කෙලවරයි. බතු භවයට ඉතුරු වෙන දෙයක් නැහැ. එහෙනම් මොකද උනේ? ගමන මමත් ඉවරයි, මගේ කියන එකත් ඉවරයි, දුකත් කෙලවරයි, අන්තිම අවසානය තියෙනවා දකින්නවා කියලා කූරට අපි උත්තරයක් දෙනවා. අපිත් ඔබට සමානයි. එහෙනම් පින්නවත මාගෙන ගැසිලා දීවමන් බුදු පියාණන් වහන්සේලාට ගියා සමානව සී කරලා මාහා සමාන චරිත ලක්ෂණින් ඉඳලා නිවන් දකින්නවා කියලා බුදු පියාණන් වහන්සේ ඉදිරියේ මාහා සමානයි කියන්න මා උපමා කරලා හිතන් මේ බදු ප්‍රතිපatti පූජාවකින් බුදුන් ප්‍රදන්ත කියලා හඳුන් කුර නිහඬ හඬකින් අපිට කිව්වයි කියලා තේරුම් ගන්න ඕනේ. එන අන්නේ ආකාරයෙන් තේරුම් අරගෙන අපි මෙහෙමත් හඳුන් කුරු පූජා කරා නම් සමාධි ශාසනය වර්ධනය වෙන ආකාරයේ ඕකයි. හඳුන් කුරෙන් ප්‍රතිපatti මේ පූජාවක් කළ ආකාරයේ ඕකයි. එහෙනම් සීල ශාසනේ, සමාධි ශාසනේ කියන මේ දෙකම අපි දැනගත්තා. ප්‍රඥා ශාසනේ හරි ගැඹුරුයි. පහන් පූජාවෙන් ප්‍රඥා ශාසනේ විග්‍රහ කරලා තියෙනවා. යලි ධර්ම දේශනාවකදී අපි බලාපොරොත්තු වෙනවා ඒ ටිකත් විග්‍රහ කරලා. ඒ වගේම විශේෂ කාව්‍යමය දේශනාවකින්, සමවත් දේශනාවකින් මේ මහා පූජාව ඉදිරියට මේ පින්තුම් ඉදිරියේ සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ කාරණේ හොඳින් තේරුම් අරගන්න ඕනේ. පරිභාන කවීත්වයේ කියන අති දුර්ලභ කවීත්වයක් මේ පින්තුම් අහන්න ඉදිරියේ ලැබෙයි. අන්නේ කවීත්වයේ තුලින් ගොතන කවි නෙමෙයි, ගොත ගොතා ඉන්න කවි නෙමෙයි, කටපාඩම් කරගත්ත කවි නෙමෙයි, කාව්‍යමය දේශනාවකින් ඔය කියන මල් පූජාව, හඳුන් කූරු පූජාව සහ ඉදිරියට බලා දෙන්නා දෙන්න බලාපොරොත්තු වෙන පහන් පූජාදී සියලු පූජාවන් කාව්‍යමය පූජාවක් හැටියට, දහම් අවබෝධය ලබා දෙන පූජාවක් හැටියට මේ පින්තුම් ඉදිරියට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නිසා අද දවස තුළ මේ පින්තුම් මේ උතුම් මහා පූජා මහා ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා විදර්ශනාත්මකව මානසිකත්වයේ ගොඩනගාගෙන සීල සමාධි ප්‍රඥා ගොඩනගා ගන්න කටයුතු සිද්ධ කරගත්තා. නිවන් සාක්ෂාත් කරගන්න මඟ පාදා ගත්තා. ඒ නිසා මේ මාර්ගයේ නිතර සිහි කරන්න පුරුදු වෙන්න, මලා කතට අරගෙන ওই විදිහට සිහි කරන්න පුරුදු වෙන්න, හඳුන් කූඩා කරගෙන ওই විදිහට සිහි කරලා පූජා කරන්න පුරුදු වෙන්න, දිනෙන් දින තමන්ගේ දහම් නුවණ වැඩෙනවා, අන්නේ ඥාන දර්ශනයේ පහළ වෙනකොට මේ පින්නදුන හැකියාව ලැබෙනවා, උතුම් නිවන් සාක්ෂාත් කරගැනීමට අදාදෙම යථාබෝධයේ පූර්ණිය කරගන්නට. එනිසා මේ කාරණේ තේරුම් අරගෙන අද මේ කරගත්තා වූ ධර්ම දේශනාව හේතු කරගෙන මේ පින්නතුන්ටත් ඒ වාගේම අද මේ ආකාරයෙන් මේ නොඑක ආකාරයේ මේ ධර්ම දේශනාව පැවැත්වීමට ආධාර දෙමින්, අතහිත දෙමින්, නොඑසේ මේ යහපතේ කටයුතු කර දුන්නා වූ මේ ගුවන්විදුලි සංස්ථාවටත්, ඒ වාගේම මේ සංස්ථාවේ සියලු කාර්ය මණ්ඩලයටත්, ඒ වාගේම අද මෙවඳු වන්නා මේ ධර්ම දේශනාවන් මෙහි ආවමින් කටයුතු කළා වූ දායක කාර්යකදී පින්වත් පිරිසටත්, ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ හැම දෙනාටත් ඒකාන්තයෙන්ම මේ අනන්ත සසර දුක් කෙලවරක නිවන් සාක්ෂාත් කරගන්න හේතු ආසනා විත්වා කියලා අදිස්ථාන කරගෙන හැම දිනම සාදුකාරයක් දෙන්න. එත්තාවතාච අම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉතාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු